සමන්ත චක්ඛවදීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තේ බුද්ධ විරත්තු විප්‍රමුක්තෝ සබ්බදී සම්භාද පටිපන්නෝති සස්මි සරණං භවති සද්ධර්ම ශ්‍රවණා විනාශී ಗುಣබර කාරුණික තුන්වත්නි හද දවසේ උදාර අරමුණු කීපයක් ඒ දායකත්වයේ දරණ පින්වත්තුන්ගේ සන්තාන තුල ඇති කරගෙන මිය පරලෝකියා වූ මෞපිය ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කරලා සංසාර ජීවිත සුවපත් කරන්නට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මේ හැම දිනාටම මහා දානයක් ධර්ම දානයක් දෙන්නට සූදානම් වෙන වෙලාව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකේ යම් කෙනෙකුට එක්පසකින් භික්ෂුණීන් වහන්සේලා කේමා උත්පලවන්නාවන් ඇතුළු භික්ෂුණීන් වහන්සේලා තවත් පසකින් සරියුත් මුගලන් දෙනම වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මැදියේ ලෝතර බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවාගෙන යමක් දෙන්න පුළුවන් නම් දාන විශේෂෙහි ඒ බුදුපාමොක් මහා සංඝරත්නයේ විසී උබතෝ මහා සංඝයා විසී දෙන දාණය ප්‍රමාණි සංසයි. උන්වහන්සේ ඊට වඩා චේතවනාරාමයේ පූර්වාරාමයේ වැනි ආරාමයක් කරවලා යමෙකු පූජා කරනවා නම් ඒ බුද්ධ ප්‍රමුඛ උබතෝ මහා සංඝයාට දුන්නු පින්කමකට වඩා දානයකට වඩා ඒ පින්කම අගේ කොට දේශනා කළා, උතුම් කොට දේශනා කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ජේතවනාරාමයේ වැනි මහාරාමයක් කරවලා පූජා කරනවටත් වඩා යම් කෙනෙක් පංචශීල දානයෙන් යුක්ත වෙනවා නම් අර බුතෝ සංඝයා බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන මහා දානයක් දෙනවටත් වඩා චේතවනාරාමයේ පූර්වාරාමයේ වැනි මහා රාමයක් කරනවටත් වඩා උතුම් දානයක් මහා දානයක් මුළු ලෝකේටම අඩුව පින්වතුනි පිරිමෙහෙන්නේ තනි. අද දවසේ මුළු ලෝකයේම ජීවිත පිළිබඳව සම්පත් දීපල පිළිබඳව දියෙන් සැකෙන් ජීවත් වෙන ලෝකයක්. හෙන්දෑවේ අඳුර ගලාගෙන එනකොට ඒ අඳුර වගේම සිත් පුරා යන අන්ධකාරයක් වෙනවා. අපේ ජීවිතේට උදෑසන වෙනකන් රැක ගන්න පුළුවන් වේවිද කියලා. මහා මගට බැස්සහම ජීවිතේ පිළිබඳව වෙන චිත බවක් තියෙනවා. අපේ සම්පත්තික රැකගන්නේ මොන විදිහෙන්ද කියන බියක් තියෙනවා ලෝකෙට අද. යුග ජීවිතයේ සදාචාරය මොන වෙලාවේ මොන පැත්තකින් කඩා බිඳ හැලෙයිද, කඩා බිඳදමයිද කියලා හැම කෙනෙක් දිහාම සැකෙන් බියෙන් බලන්න වෙලා තියෙනවා. කොයි වෙලාවේ අපිව බොරුවෙන් මුලා කරාවිද, වංචා කරාවිද කියලා හිතාගන්න බැරි තරමට බොරුව රජ වෙලා. අපි කතාවටත් අද කියන්න පුරුදු වෙලා තියෙන දැන් නම් අම්ම තාත්තවත් විශ්වාසනේ හැමෝම සැක සහිත වෙලා. සුරාවෙන් මත් වෙලා අහිංසක දරුවන් අඹ දරුවන් දුකටපත් වෙලා. එහෙම ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඉතින් යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් අනේ මොහු නිසා මගේ ජීවිතේට අපේ ජීවිතේට අනතුරක් නොවන්නේ කියන විශ්වාසය ගොඩනගන්න. ඒ බිය නැති බව ඇති කරන්න පුළුවන් නම්, බිය දුරු කරන්න පුළුවන් නම්, අභය දෙන්න පුළුවන් නම් ලෝකෙට කොච්චර වටිනවද ඒ දානේ පින්තුනේ. සම්පත් පිළිබඳව බියෙන් සැකෙන් ඉන්න ලෝකයට අනේ මොහුගෙන් අපේ ස්වල්ප දෙයකටවත් ඉඳිකටුවකටවත් හානියක් වෙන්නේ නැහැ, වංචාවක් කරන්නේ නැහැ කියන විශ්වාසය ගොඩනගන්න පුළුවන් නම් බියෙන් ඉන්න ලෝකයට මොනතරම් දෙයක්ද පරිත්‍යාග කරන්නේ. යුග ජීවිතයේ පිළිබඳව සැකෙන් බියෙන් බලන ලෝකයට ඔබට පුළුවන් නම් අනේ මෙන්න මෙයා නිසා මේ පුද්ගලයා නම් අපේ ජීවිත පැවැත්මට අනුතුරක් කරන්නේ නැහැ කියන විශ්වාසයන් අය තුල ගොඩනගන්න පුළුවන් නම් ඒ අභය කොච්චර වටිනවද. බොරුවෙන් මුලා කරන ලෝකයක මොහුනම් අපේ ජීවිතවලට හානියක් කරන්නේ නැහැ, අපිව මුලා කරන්නේ නැහැ කියන විශ්වාසය විශ්වාසනීයත්වයේ ගොඩනගන්න පුළුවන් නම් ලෝකයේ තුල කොච්චර වටිනවද ඒ දන්නේ. මතින් මත් වෙලා දුකටපත් වෙන දරුවන් අඹ දරුවන් ඉන්න ලෝකයක හැන්දෑවේ තාත්තා ගෙදර එනකොට ඉදිරියට දුවලා ගිහිල්ලා දෑ තෙල්ලිලා සුරතල් බස් දෙඩමින් රස කැවිලි ඉල්ලන දරුවෝ අද අපේ සමාජයේ අඩු වෙලා. හැන්දෑවේ තාත්තලා ගෙදර එනකොට ගේ මුල්ලේ සැඟවෙන ශ්‍රද්ධක් පුරවාගෙන S2 පියාගන්න සැඟවෙන්න හදන දරුවෝ තමයි අද උගාක් වෙලාවට ගෙවල් වල ඉන්නේ. බිරිඳ හැන්දෑවෙනකොට කිසියම් ආකාරයක බියකින් යුක්තයි අද මොන මොනවා සිද්ධ වේවිද කියලා. මෙවන් බියෙන් දැවෙන තැවෙන ලෝකයකට ඔබට පුළුවන් නම් අභය දෙන්න අර ජේතවනාරාමය, පූර්වාරාමය වැනි ආරාමයක් කරලා බුදුපාමොක් මහා සංඝනට උබතෝ උබතෝ සංඝයාට දුන්න දානයකට වඩා වටිනවා. ඊටත් වඩා වටිනවා පින්වතුනි බණපදයක් තෝරලා කාට හරි දෙන්න පුළුවන් නම්, තමන්ට බැරි වුණත් අනුන් ලවා හරි ධර්මයක් ලෝකිත දේශනා කරවනවා නම්, කරනවා නම්, ලියනවා නම්, ලියවනවා නම් සබ්බදානං ධම්මදානං විනෝති. ඒ සියලු දානයන් අතර දානය වෙනවා. මුළු ලෝකයක්ම නිවෙන්නේ තනසින්නේ ධර්මදානයෙන්, ධර්මයෙන්. ඉතින් අද දවසේ ආදරණීය මව්වරු පියවරු සිහිපත් කරගෙන ඒ ලෝකෙට අතිශයින්ම දුර්ලභ ඒ උතුම් දානේ ධර්ම දානේ බෙදා දෙන වෙලාව, ඒ උතුම් ධර්ම දානය බෙදා දෙන්න අරමුණු කරගත්තේ ආදරණීය මව්ව රුපියවරු. මේ ශාසනයේ මහා කාරුණික ශාසනයේ භික්ෂූන් වහන්සේලාට පවා අවසර ලැබුණා ආදරණීය මව් දෙමව්පියන් කැප උපස්ථාන කරන්න. ඒ සඳහා හරි ලස්සන සිදුවීමක් වුණා, සංවේගජනක සිදුවීමක්. එක්තරා සැවැත් නුවර වීථියක සිටු නිවසක ඒගෙදර අම්මයි තාත්තයි එකම පුතයි ජීවත් වුණේ. මේ පුතා දවසක් බණ අහන්න ගිය ජේතවනාරාමයේ යාළුවෙක් එක්ක. බණ අහගෙන ඉන්නකොට හිතුණානේ මේ සංසාරේ කොච්චර දුකයිද කියලා. මේ උතුම් ධර්මයෙන් පුළුවන් නේද මේ සංසාරෙන් මිදෙන්න කියන විශ්වාසය ගොඩ නැගුණා. තීරණය කළා මහණ වෙන්න. ඉරිස ටිකක් යනකම් ඉඳලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවානේ බුදුහාමුදුරුවනි මාවත් මහණ කරන්න. බුදුරජාණන් වහන්සේ මේ තරුණ පුතාට කතා කරලා කියනවා පුතේ අම්මා තාත්තගෙන් අවසරයක් ඕන වෙයි පැවිදි ලබන්න. පුතා හිතේ අම්මා තාත්තමට හරි ආදරේ, එකම පුතා මම, මට මේ සඳහා වරයක් ලැබේවි, අවසරයක් ලැබේවි කියලා. එහෙම හිතාගෙන ගෙදර ඇවිල්ලා අම්මා තාත්තා ළඟ වැඳ වැටිලා මහණ වෙන්න අවසර ඉල්ලුවා. අනේ අම්මා තාත්තා කෙඳුනේ අපට ඉන්නේ එකම පුතා කොහොමද මහණ වෙන්නේ ඇරලා. මේ අපේ પરම්පරාව පවත්වන්න මේ දීපල ටික රැක බලා ගන්න කවුද ඉන්නේ? අපිව මහලු වෙනකොට කවුද බලා ගන්න ඉන්නේ? එනිසා දෙමව්පිය කැමති වුණේ පුතා මහණ වෙනවට. ඒ පුතාට සසර දුක හුඟක් තදින් දැනුණා. පුතා කොහොම හරි මහණ වෙන්න තීරණය කළා. නොයෙක් විදිහෙන් ඉල්ලීම් කළා මව්ගිතියන්ගෙන් අවසරයක් නෑ. ඔහු කල්පනා කළා උපවාසයක් කරන්න. ගෙමෙට වාඩි වුණා. මට කන්න එපා, බොන්න එපා, කිසි දෙයක් එපා. මහණ වෙන්න අවසර ලැබුණොත් මම මෙතන මිය යනවා. මේ සුකුමාල ජීවිතයක් ගත කළ මේ තරුණ පුතා බඩගිනි දැනෙනකොට ඔය දැඩි අදහස් අතහැර දාලා ආහාර ටිකක් වළඳාවි කියලා හිතුවත් පුතාගේ සසර බය ඊට වඩා බලවත්ව දැනිලා තිබුණා. දින ගණනක් දැන් සාපිපාසයෙන් ගෙවිලා ගියා. දැන් තරුණ පුතා බිමේද වැටිලා නේද යුතවන්තය ඇවිල්ලා මේ අම්මා තාත්තට කියනවා මේ තාත්තේ පුතාට මහණ වෙන්න යන්න අවශ්‍ය දෙන්නේ. මහණ වෙලා හිටියොත් මොහු ජීවත් වෙලා ඉන්නවා දකින්න පුළුවන් වේවි. සමහර වෙලාවට ශාසනේ පා වෙලා ගෙදර ඉන්නත් පුළුවන්. අකමැත්තෙන් නමුත් පුතාට මහණ වෙන්න අවසර දුන්නා. පුතා මහණ වෙලා ඉක්මනින් බණ දහම් ටික ඉගෙනගෙන ඈත වනාන්තරයකට, බොහෝම ඈත වනාන්තරයකට උන්වහන්සේ වැඩම කළා. ඉක්මනින් රහත් වෙලා සවස් නුවරට එනවා කියන අදහස. බොහොම වීර්යෙන් භාවනා කළ දවස් දෙකක් නෙමෙයි අවුරුදු 12ක් මුළුල්ලේ භාවනා කළා. කිසිම අධිගමනයකටපත් වෙන්න බැරි වුණා. මෙන්න මේ අතරේ සවස් නුවර ඉඳලා තවත් හාමුදුරු කෙනෙක් මේ ආරාමයට වැඩම කළා. සවස් නුවරින් වැඩම කළ ආගන්තුක හාමුදුරුවන්ගෙන් අර තරුණ හාමුදුරුව අහනවා, අපේ හාමුදුරුවනේ සවස් නුවර රහවල් වීථියවල් ගෙදර සිටු පවුලේ ඒ අම්මා තාත්තා තුන්දෙනෙක් සනීපෙන් ඉන්නවාද? ආගන්තුක හාමුදුරුව කියනවනේ, හාමුදුරුනි ගැන නම් අහන්න එපා. අනේ ස්වාමීනි, මට තොරතුරු ටිකක් කියන්නේ දෙන්න ගැන. ඔබ වහන්සේ අහන නිසා කියන්නම්, ඒක හරිම සංවේගජනක පුවතක්. උන්වහන්සේ උනන්දුවෙන් සවන් දෙනවා. ආගන්තුක හාමුදුරුව කිනේ ගෙදර හිටියේ එකම පුතයි. මම අමාරුවෙන් දෙමව්පියන්ගේ අවසරය අරගෙන මහණ වුණා. මහණ වෙලා ඔන්න ඔය ඈත පළාතකට ගියා භාවනා කරන්න යනවා කියලා. ගිහිල්ලා තාම සවැත් නුවරට හාමුදුරු වැඩියේනේ. ඉතින් දරුව නැති වෙච්ච නිසා ඒ පවුලේ කවුරුවත් නැතුව ගියා. ඒකත් කවුරුවත් නැති අසරණ අම්මා තාත්තගේ දේපල ටික බලපුලුවන් කාර්යය ටික උදුර ගත්තා. ඒ අම්මා තාත්තා දැන් හරිම අසරණ වෙලා කවුරුවත් නැහැ පිහිට වෙන්න කෙනෙක්, බොහොම දුබල දුර්වල වෙලා ඉන්නවා කියලා. මේ හාමුදුරුව ආගන්තුක හාමුදුරුව කිව්වහම අර තහාමුදුරුවන් හිතේ මහා සංවේගයක් ඇති වුණා නේ මගේ පියා මව නිදනය කරන වෙලාව ඉන්නේ. දැන් මට මගපළයක් ලබා ගන්නත් බැරි වුණා. ඒ නිසා දැන් මං සිවුරු ඇරලා ගෙදර ගිහිල්ලා අම්මා තාත්තව රැක බලා ගන්නවා. එහෙම හිතලා කොහොම වුණත් සවැත් නුවරට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලම සිවුරු ගලවලා යනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙන්දර මස්කාර කළා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත උන්වහන්සේගේ හිතේ අදහස අහනවා, මොකද මාන ස්වාමීන් වහන්සේ මං ගෙදර යන්න තීරණය කළයි, මගේ අම්මා තාත්තා වුණා සරණ වෙලා පිහිට වෙන්න කවුරුවත් නෑ. අම්මා තාත්තට පිහිට වෙන්න නම් ගෙදර යන්නේ මානේ සිවුරු අරින්න ඕනේ නේ. කොහොම ඉඳගෙන අම්මව තාත්තව පෝෂණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබිච්ච මේ තරුණ හාමුදුරුව එදා ඉඳලා පින්ද පාපයන ලැබිච්ච දෙයක් අරගෙන ගිහිල්ලා අම්මා තාත්තට දෙනවා. එදා පළවෙනි දවසේ කැඳ ටිකක් පාත්‍රයට ලැබුණේ අරගෙන ගියා. ගෙදරකට ගිහිල්ලා ඉන්නවා කතා කරන්නේ අම්මා තාත්ත දෙන්න. ටිකක් වෙලා ඉන්නකොට කියනවා, හාමුදුරුවනි අපට දෙන්න දෙයක් නෑ, මුකුත් නෑ, අපි විමාසරණ වෙලා ඉන්නේ. තරුණ හාමුදුරුවන්ගේ හදවත කඩා වැටුණා. මහා ලොකු සංවේගයක් අනේ මගේ අතරේ අම්මනේ තාත්තනේ මේ විදිහටපත් කරලා ඉන්නේ. හාමුදුරුව කතා කරලා කියනවා, මේ මම ඔබ දෙපළගේ පුතා, මං අම්මලා තාත්තලා වමතක කරන්නේ, මං අම්මටයි තාත්තටයි පිහිට වෙනවා, පිළිසරණක් වෙනවා, අම්මා තාත්තා බිය වෙන්නේපා. ගිනෑපු කැඳ ටික අම්මා තාත්තට දීලා හාමුදුරුවෝ එදා කුසගින්න හිටියා. මේ මං ගාක් දවස්වල ලැබිච්ච දේ අම්මා තාත්තට දීලා මේ තරුණ හාමුදුරුවෝ බඩගින්න ඉන්නවා. ටික දවසක් යනකොට මේ හාමුදුරුවෝ කුෂ වෙන්න ගත්තා, කෙට්ටු වෙන්න ගත්තා. භික්ෂූන් අතරේ නායක නායිකාවන් අතරේ අදහසක් ප්‍රකාශයක් ආරංචියක් පැතිරෙන්න ගියා. මේ හාමුදුරුවෝ පින්ඳ පාති කරගෙන ගිහියන්ට කන්න දෙනවා කියලා. සිව්වන පිරිස අතරේ ධම්සභා මණ්ඩපයේදී මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට නැගුණා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේව කැඳවලා අහනවා, ඇත්තද මාන? ඔබ මේ ගිහියන්ට කන්න දෙනවා කියන්නේ? අනේ ස්වාමීන් වෙන කවුරුවත් නෙමෙයි, මගේ අම්මා තාත්තා අසරණ වෙලා ඒ අසරණ වෙච්ච අම්මා තාත්තට පිටිට වෙන්න කෙනෙක් නෑ. ඒ නිසා මට ලැබෙන දේ මං අම්මා තාත්තට දීලා අම්මා තාත්තව පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ දෑත් තොතවල නළලතට අරගෙන කියනවා, සාදු සාදු මහණ, ඔබ කළ යුතු දෙයක්මයි කළේ කියලා ප්‍රසංසා කරමින් භික්ෂූන් වහන්සේලාටත් එබඳු අසරණ වෙන කාක් කවුරුවත් නැත්නම් පිහිට වෙන්න, එබඳු මව්පියන් රැක බලා ගන්නට බුදුජානන් වහන්සේ අවසර ලබා දුන්නා. අම්මා තාත්තට ලැබෙන්නට ඕන උදාර සැලකිල්ල මේ ගෞතම සාසනයෙන් බුදුජානන් වහන්සේගෙන් ලැබුණා. බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා බෞද්ධ සමාජයට දේශනා කළා උත්තරීතර උත්තමයා බෞද්ධ සමාජයට බුදුහාමී. උන්වහන්සේ බුද්ධත්වයේ බුදුරජාණන් වහන්සේව සමාන කළාම ඊළඟට ලෝකෙ තුනේ බ්‍රාහ්මනාගම මහා බ්‍රහ්මයා උතුම් කොට කලකින් සමාජය. බ්‍රහ්මාති මාතා පිතරෝ මහා බ්‍රහ්මයාට සමාන කළාම තාපදීනව. ඉතින් මෙබඳු උදාර ඇගීමකට ලක් වෙච්ච ඒ මාතෘගුණයේ පීතෘගුණයේ මතු කරගෙන සිද්ධ කරන පින්කම. ඒ පින්කමේදී අපි අදත් තෝරා ගත්තා ඒ මව්පියන් සිහි කරන වෙලාවේදී බුදු මේනියන් බුදු පියාණන් පිළිබඳව යමක් කතා කරන්න. අපි ගිය සතියේ අරහන් කියන බුද්ධ ගුණයේ පිළිබඳව යමක් කතා කරන්න උත්සාහ කළා, අර්ථවත් නොවුණට, අංග සම්පූර්ණ නොවුණට. අද දවසේ අපි සම්මා සම්බුද්ධ කියන ගුණයත්, ලෝකවිදූ කියන ගුණයත් පිළිබඳව අපේ ශක්තියේ පරිද්දෙන් යමක් කතා කරන්න අදහස් කරනවා. පිංගතුනි මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳවයි සම්මා සම්බුද්ධ ගුණයෙන් කියවෙන්නේ. උන්වහන්සේ දැනගත යුතු සියලු ධර්මයන් අවබෝධ කළා. දැනගත යුතු සියලු ධර්මයන් දැනවදාලා. හල යුතු සියලු ධර්මයන් සියලු පාප ධර්මයන් දුරු කළා. වැඩිය යුතු සියලු ධර්මයන් උන්වහන්සේ වැඩුවා. එනිසා උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත් උතුමයන් වහන්සේ බවට පත් වුණා. පින්වතුනි උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය ගැන කතා කරනකොට අපි හැමෝගෙම මතකයට එන්නේ උන්වහන්සේ අවබෝධ කරගත් පෙර නොයසූ විරුවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පටිච්ච සමුප්පාද පဋාණ ධර්මයේ පිළිබඳව උන්වහන්සේ ඒ සසර දුක් ගෙවාලන ඒ ධර්මයේ පමණක් නෙමෙයි අවබෝධ කරගත්තේ මේ මුළු තුන් ලෝතලයේ පිළිබඳවම සියල්ල අවබෝධ කරගත්ත මගේ කාරුණික බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලැබූ අවබෝධය පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍යයෙන් විමසා බැලුවොත් ඔබට මට මීට වඩා මම බෞද්ධයෙකු වීමේ ගෞරවය ආඩම්බරය හිතට දැනෙන්න පුළුවන්. අනේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝකයේ ඉක්මවා ගිය මහ පුදුම දැනුම් සම්භාරයකින් යුක්තයි නේද කියන අවබෝධයේ හැඟීම ඔබට ලැබුණොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු ගුණ ගෞරවයක් පහළ වේවි. පින්වත්නි අද දවසේ අපි හැම කෙනෙක්ම විද්‍යාත්මක ලෝකේ යම් යම් සොයා ගැනීම පිළිබඳව වැඩි ඇගීමක් කරනවා. යමක් විද්‍යාත්මක නම් ඒකට වැඩි ප්‍රසාදයක් දක්වනවා. ඒක පිළිගන්න සූදානම්. එහෙත් ඔබ මොහොතකට කල්පනා කළා නම් විමසලා බැලුවා නම් අද දවසේ නවීනයි කියන විද්‍යාව තුළ ඉගැන්වෙන බොහෝ දේ මේට අවුරුදු 2500 ගණනකට ඉහතදී මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත බව ඒ සඳහා සාක්ෂි සාධක මතු කරගත්තොත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව යම් අදහසක් අපට හිතට නගා ගන්නට පුළුවන් වේවි. පින්වතුනි අපි මොහොතක් ලෝකයේ පිළිබඳව විමසීමකට ලක් කළොත් උන්වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපි ආරම්භ කළොත් ලෝකයේ ජීව විද්‍යාව කියන විෂයක් තිබෙනවා. මේ ජීව උත්පත්ති පිළිබඳව ජීවියාගේ පැවැත්ම පිළිබඳව කතා කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ තුල පැවතුනා වූ ඒ දැනුම පිළිබඳව අපි ත්‍රිපිටකයෙන් විමසා බැලුවොත් උන්වහන්සේ දා දේශනා කරනවා සත්ව උත්පත්ති සිදුවෙන ආකාර හතරක්. අණ්ඩජ ජලාබුජ සංතේදජ උපපාතික උත්පත්ති ක්‍රම හතරක් පිළිබඳව ලෝකිත දේශනා කළා. වර්තමාන ලෝකයේ දියුණුයි කියන ලෝකයේ ඉගැන්වීම් දෙසට විමසිලිමත්ව අපි බැලුවොත් අදත් ලෝකයට අණ්ඩජ බිත්තරවලින් වැදමහෙන් කුණු මස් ආදී තැන්වල හටගන්න අණ්ඩජ ජලාබුජ සංතේදජ මේ සත්ව උත්පත්තියෙන් විෂය වෙනවා නවීන විද්‍යාවට. ඒත් ඕපපාතික උත්පත්තියෙන් පිළිබඳව තාමත් විද්‍යාව අසමත් වෙලා සොයාගන්න අද ලෝකයේ ඒ සඳහා ඇස යොමු වෙලා තියෙනවා. ගුප්ත භූත සංකල්ප ගොඩනැගිලා ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව සොයා බලන යම් යම් ගුප්තාත්ම භාව තම තමන්ගේ කැමරාවලට හසු කරගෙන මෙබඳු ආත්ම භාව උපදින්නේ කොහේද, ඒ සූතිකාගාර කොහේද තියෙන්නේ, කොහොමද මේ අය ප්‍රතිසන්දේ ලබන්නේ කියලා දැනුයි නවීන විද්‍යාවේ ඇස යොමු වෙලා තියෙන්නේ. ඉතින් නොබෙත් මගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ පිළිබඳව අවබෝධ කරගත්තේ මේ අවුරුදු 2600කට විතර ඉතිරිකදී. බුදුරජාණන් වහන්සේ පිළිබඳව එබඳු දැනුමක් ජීව විද්‍යාත්මක ලෝකයේ පිළිබඳව තිබුණා. ඊළඟට උන්වහන්සේ මෞකුසක ලබන ප්‍රතිසන්දිය පිළිබඳව උන්වහන්සේ දැන අවබෝධ කරගෙන දේශනා කළා මහා තණ්හා සංකේයී සූත්‍රය වලදී උන්වහන්සේ දේශනා කළා මව් කුසක කලලයක් හටගන්නේ කොහොමද කියලා. ඊ හටගත් කලලය කෙමින් කෙමින් වැඩෙන හැටි ධර්මයේ තුල පැහැදිලි කළා. පඨමං කලලා හෝති, කලලා හෝති අබ්බුදං, අබ්බුදං ජායතේ පේසී පේසී නිබ්බත්තේ ගනෝ, ගනා පසාකා ජායන්ති පේසාලෝමාන කාපිච. මෞකුස හටගන්න පළවෙනි අවස්ථාව කලලය හැටියට හඳුන්වනවා. කලලයේ අබ්බුද කියන අවස්ථාවකටත්, අබ්බුද කියන අවස්ථාව පේසී කියන අවස්ථාවකටත් සතියෙන් සතිය පරිවර්තනය වෙනවා. පේසී කියන අවස්ථාවත් පරිවර්තනය වෙලා ඝන කියන අවස්ථාවකට එළඹෙන බව මතක් කළා. ඝන කියන අවස්ථාව පිළිබඳව ධර්මයේ හඳුන්වා දෙනවා. සමන්තා පරිම යතහා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං, කිකිලි දිත්තරයකමින් එබඳු ආකාරයක් ගන්න බව මේ ඝන කියන අවස්ථාවට පත්වෙච්ච අවස්ථාව පිළිබඳව උන්වහන්සේගේ දේශනාවන් තුල ධර්මයේ තුල පැහැදිලි වෙලා තියෙනවා. එතකොට උන්වහන්සේ විද්‍යාත්මක දැනුම පිළිබඳව කොතෙක් දුරට ඒ මූලික සිද්ධාන්තයන් පිළිබඳව දැන සිටියාද කියන කාරණාව සම්මා සම්බුද්ධ ගුණය තුලින් අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ජීව උත්පත්ති පිළිබඳව 31 භවයක් පිළිබඳව දේශනා කළා. සතරපාය, තිරිසන් ප්‍රේතාසුර නිරය, මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6ක්, ධක්ම ලෝක 16ක්, අරූපී ධක්ම ලෝක 4ක්, 31 භවයක් මේ උත්පත්ති ලැබෙන ස්ථාන උන්වහන්සේ දේශනා කළා. අරූපී ස්ථාන පිළිබඳව දේශනා කළා. මේ ආදී ලෝක පිළිබඳව අවබෝධයක් උන්වහන්සේ සතු වුණා. මේ ලෝකයක් ආරම්භ වෙන හැටි ලෝක ප්‍රභවය පිළිබඳව උන්වහන්සේගේ දැනුම අපට දීඝනිකාය පැහැදිලි කරලා දෙනවා. සංවට්ට කල්ප විවට්ට කල්ප, මේ ලෝක ධාතු විනාශ වෙන ලෝක ධාතු තියෙනවා. ලෝක ධාතු විනාශයට ගිහිල්ලා අලු දුහුවිලි බවට පත්වෙච්ච ලෝක ධාතු ඇත කියලා උන්වහන්සේ දේශනා කරනවා. නැවත ලෝක ධාතු සකස් වෙමින් පවතින ලෝක ධාතු ඇත කියලා කියනවා. ඒ ලෝක ධාතු තුල මිනිස් ආදී ජීවීන්ගේ ආරම්භය වෙමින් පවත්නා, වැඩමින් පවත්නා කල්ප පිළිබඳ උන්වහන්සේ දේශනා කළා. සංවට්ට කල්ප විවට්ට කල්ප, සංවට්ට විවට්ට කල්ප කියලා. ලෝක ධාතුන්ගේ ප්‍රභවය පිළිබඳව, ආරම්භය පිළිබඳව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ නුවණින්, බුදු නුවණින් අවබෝධ කොට සිටි බව ඒ දේශනාවන් තුළින් පැහැදිලි වෙනවා. ඊළඟට උන්වහන්සේ සහස්‍රී ලෝක ධාතු, මච්චිමා ලෝක ධාතු, අනන්ත ලෝක ධාතු, මේ මහා ලෝක ධාතු පිළිබඳව උන්වහන්සේ දේශනා කරලා තියෙන කිසිම දුරේක්ෂයක් අන්වීක්ෂයකින් තොර, එපමණක් නෙවෙයි උන්වහන්සේ මේ ලෝක විෂය අචින්තේ විෂයක් හිතන්න යන්න එපා, හොයන්න යන්න එපා, සිතලා හොයලා ඉවරයක් කරන්න බෑ, උන්මත්තක වේවි ඉවරයක් අවසානයක් දකින්න බෑ කියලා පැනවීමකුත් කළා. ලෝකේදා එහෙට පේන්න තිබුණු ග්‍රහ ලෝක ටික විතරයි විශ්වාස කළේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ලෝක ධාතු පිළිබඳව, දසසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු පිළිබඳව විශ්වාස කළේ නෑ. එහෙත් දුරේක්ෂයන් සොයා ගනිමින් අද ලෝකයේ දකිනවා. අද දවසේ යම් දුරේක්ෂයකින් මේ ලෝකයේ දැකලා අනන්ත ලෝක ධාතු දකිනවා නම්, ඔය දුරේක්ෂයේ තවත් දියුණු කළොත් තවත් ලෝක ධාතු දකින්න පුළුවන් වේවි. බුදුරජාණන් වහන්සේගේ නුවණම සනාථ වේවි. උන්වහන්සේගේ අවබෝධයම ලෝකයේ තුල විද්‍යාමාන වේවි. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ පිළිබඳව තිබිච්ච අවබෝධය. එපමණක් නෙවෙයි පින්වත්නි, උන්වහන්සේ මේ භෞතික ලෝකය පිළිබඳව, භෞතික විද්‍යාත්මක දේ පිළිබඳවත් උන්වහන්සේගේ මූල දර්ශනයන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත්, එහි සිද්ධාන්තයන්, එහි මූල නියාමය උන්වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ගැඹුරෙන් විමසා බැලුවහොත් මුළු ලෝව පවතින්නේ ආකර්ෂණ විකර්ෂණ ස්ථායී කරන නියාමයන් තුළ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ලෝකිත උගන්නන්නේ මේ නියාම ධර්ම ටික. ආකර්ෂණය හා විකර්ෂණය ස්ථායී කරන්නේ. ආධ්‍යාත්මික ලෝකයේ ගොඩනැගෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාමතණ්හා, භවතණ්හා, විරියතණ්හා, ආකර්ෂණය නොවේද කාම තණ්හාවෙන් කියවෙන්නේ? විභව තණ්හාවෙන් කියවෙන්නේ විකර්ෂණය නොවේද? ස්ථායීකරණයේ පිළිබඳව නොවේද භව තණ්හාවෙන් කියවෙන්නේ? සරල සමාන්තරතාව මේ තුල තියෙනවා. නබුදුරජාණන් වහන්සේ ඒ ලෝකයේ හට ගැනීම පිළිබඳව පැවැත්ම පිළිබඳව උන්වහන්සේගේ දැනුම විද්‍යාත්මක අවබෝධය මෙන්න මේ තුලින් අපට කියාපානවා. එපමණක් නෙවෙයි උන්වහන්සේගේ රසායනික විද්‍යාත්මක දැනුම ලෝකයේ පිළිබඳව දැනුම පිළිබඳව අපි විමසලා බැලුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ මේ මූල ධාතුන්ගේ සංකලනය තුළ අලුතෙන් ගොඩනැගෙන නානාවිද වර්ණයන් පිළිබඳව නානාවිද හැඩයන් පිළිබඳව නානාවිද ගන්ධයන් පිළිබඳව රසයන් පිළිබඳව ඕජාමේ ගුණයන් පිළිබඳව මේ ලෝකෙට උන්වහන්සේ දේශනා කළේ මේ අවුරුදු 2600කට පසුම. ඒ මූල ධාතුන්ගේ සංකලනය තුළ ගොඩනැගෙන අලුත් දේ තමයි අදත් විද්‍යාව තුළ නිර්මාණය වශයෙන් ලෝකෙට දිවි වෙන්නේ. එහි මූලය, එහි ආරම්භය මගේ ශාස්ත්‍රු, ඔබේ ශාස්ත්‍රු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බව ඔබ මොහොතකට කල්පනා කළා නම් ඔබට ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව මීට වඩා ගුණ ගෞරවයක් පහළ වෙන්න තුනා. මම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නේද කියන ගෞරවයක්, අභිමානයක් පිටට ගොඩනගා ගන්න තිබුණා. ඒ වගේම පින්වතුනි, උන්වහන්සේගේ අවබෝධය මෙපමණක් නොවේ. උන්වහන්සේගේ උද්විත විද්‍යාව පිළිබඳව දැනුම පිළිබඳව අපි පසුගිය බදාදා දවසක කතා කළා. මේ ලෝකයේ සියලු බීජ වර්ග උන්වහන්සේ බෙදා දැක්වුවා පහයි ලෝකෙ තියෙන්නේ. මූල බීජ, මුල පැලවෙනේවා තියෙනවා, කඳ පැලවෙනේවා තියෙනවා කඳ බීජ, පළු බීජ පුරුක් වලින් පැලවෙනේවා තියෙනවා, අග්‍ර බීජ අග්‍රය පැලවෙනේවා තියෙනවා, ඇට පැලවෙනේවා තියෙනවා. මේට වඩා දෙයක් ලෝකෙ නෑ. මේක තමයි ලෝකෙ තියෙන ජීවිත. ඊළඟට උන්වහන්සේ වනදහන ස්වභාව සෞන්දර්යයේ ස්වභාවික ලෝකයේ පිළිබඳව කළ දේශනාවන් පිළිබඳව විමසා බැලුවත් උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අපට ඕන තරම් සාධක සොයාගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වතුනි, උන්වහන්සේ ලෝකයට දේශනා කළ තවත් විශිෂ්ට දර්ශනයක්, විශිෂ්ට ඉගැන්වීමක් තමයි පරිණාමවාදය. මේ ලෝකයේ උඟාක් දෙනෙක්ගේ විශ්වාසයේ පිළිගැනීම පරිණාමවාදයේ තියා ඩාවින් කියලා. සැබවින්ම පරිණාමවාදයේ සැබෑ තියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මිනිසා පරිණාමයට පත් වෙච්ච හැටි උන්වහන්සේ ලෝකයට දේශනා කළා. උන්වහන්සේ ලෝකෙට දේශනා කළ ඒ දේශනාවත් ඩාවින්ගේ පරිණාමවාදයක් ගැන අපි සංසන්දනය කොට බැලුවොත්, මා දන්න ඉතිහාසයේ අනුව, මා දන්න තොරතුරු අනුව දැනට ලෝකයේ සොයාගෙන තියෙන මේත අවුරුදු 30 ලක්ෂයකට එහා මිනිස් සමාජයේ ජීවත් වුණා ඉතින්. ඒ අවසානයේ කෙලවර නෙමේ දැනට සොයාගත්ත තැන. එතකොට 30 ලක්ෂයකට එහාත් මිනිසා මෙහෙමමයි. කෝ පරිණාමය නම් වෙනස් වීම කියන එක තැනකින් නතර වෙන්න පුළුවන් න්‍යායක් නෙමෙයි. පරිණාමය කියන්නේ එක මොහොතක එක තැනක නොපැවති වෙනස් වීමකට. ඩාවින්ගේ පරිණාමවාදය වඳුරාගෙන් පටන් අරගෙන මිනිසයාගෙන් නතර වෙලා. ඒත් බුදුරජාණන් වහන්සේගේ පරිණාමය තාම නතර වෙලා නැහැ. ඒක විවිධාතට විහිදී යනවා. ආබස්සර ලෝකයෙන් එන මහා ආබස්සර ලෝකයෙන් එන ආකාශචාරී අහසින් එන ආලෝකමත් දෙවියෙකුගෙන් මිලව මිනිස් සමාජය ආරම්භ වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ ආකාශචාරී වූ බඹලොවින් එන මේ දෙවියා මිනිස් ලෝකයට ඇවිල්ලා මේ පෘථිවි තලයට ඇවිල්ලා පෘථිවි රසය ලෙව කාල බලා රස කර ලෝභය, ආසාව, තෘෂ්ණාව වැඩෙන්න දේවත්වයෙන් පිරිහෙමින් කලු සිරුරකට උරුමකම් කියන්නට, අහසින් යන්න තිබිච්ච හැකියාව අහිමි කරගන්නට, ප්‍රභාස්වර බව නැති කරගන්නට, ලෝභයේ සාධක වෙච්ච හැටි, හිතේ කෙලසීම කිලුටු බව, කලු බවට හේතු වෙච්ච හැටි උන්වහන්සේ කරන ඉගැන්වීම හරි තාත්විකයි, විලක්ෂණයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරන අයසේ රළු වෙන මිනිහා එයින් නතර නොවී ලෝභය ආසාව වර්ධනය වෙන්න වෙන්න ඒ ස්වභාවිකව ගන්න තිබිච්ච කිරිවල යොදයමින් ලෙව කාලා පුංචි දෙයකින් ජීවත් වෙන්න තිබිච්ච හැකියාව නැති වෙලා යනවා. සංජාත එල්හාල් උයන්න පිහන්න දෙයක් නැහැ වෙලාවට කඩාගෙන කන්න පුළුවන් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගුණා. ඒ තුලත් මිනිසා ලෝභී වෙන්න වෙන්න ද්වේෂී වෙන්න වෙන්න මේ නිකං කන්න තිබිච්ච දේවල් වල වී පොතු හට ගන්නවා. මිනිසා විසම වෙන්න වෙන්න පරිසරය විසම වෙන හැටි මේ ආරම්භයේ ඉඳලම බුදුහාමුදුරෝ දේශනා කරා. අද ඔබත් මමත් ජීවත් වෙන සමාජය ඔබත් මමත් විසම වෙන්න වෙන්න සමාජය පරිසරය විසම වෙන හැටි ඒ ගැන්වීම අපිට අදත් සනාථ කරලා දෙනවා. ඊළඟට මිනිස්සු තුල තවදුරටත් කෙලෙස් වැඩිමින් දවසට අවශ්‍ය දේ කඩාගෙන ඒ වෙලාවේ ජීවත් වෙච්ච මිනිස්යා තුල කම්මැලිකම අලසකම හට ගන්නවා. හෙට ඇවිල්ලා කඩාගෙන යනවට හොඳයි අදම හෙටත් එක්ක කඩාගෙන ගිහිල්ලා හෙටට තියාගන්නවා. ගොඩ ගසා ගැනීම හා බදා ගැනීම රැස් කර ගැනීමේ පුරුද්ද අලසකම මිනිස් සමාජය තුල ගොඩ නැගෙනවා. මේ පුරුද්ද දකින තවත් කෙනෙක් මම හෙට විතරක් නෙමෙයි අනිත්‍යටත් එක්ක කඩාගෙන යනවා. රැස් කිරීමේ පුරුද්ද ඇති වෙනවා. හෙට අනිද්දාට ඇවිල්ලා මේ කටයුත්තේ යෙදෙන්න අලසකම පටන් ගන්නවා. මෙසේ මිනිසා කෙලසෙන්න කෙලසෙන්න පරිසරය විසම වෙමින් අහසෙන් ගිය ඒ ප්‍රභාස්වර මිනිසයා යාලෝකයෙන් පිරිහිලා සම්පත් බෙදා ගන්න අරගලයේ හට ගන්න හැටි මේ ගොඩ ගසා ගැනීමට පටන් ගත්ත තැන ඉඳලා අරගලයේ හට ගන්න බවත් එහිදී රජෙකු පැවැත්මට අවශ්‍ය කරන බව තේරුම් ගත්ත නායකයෙකු අවශ්‍යතාවයේ දැන එදා හිටිය ප්‍රභාස්වර මිනිසෙක් තෝරාගෙන ඔබයි අපේ රජුරුව කියලා සම්මත කරගත්ත රජුරුව මහා සම්මත රජුරුව හැටියට නම් කළා. මෙසේ මිනිස් සමාජය කෙලෙස් වලින් ගහන වෙන්න වෙන්න මිනිස්සුද රළු වෙමින් පරිසරයේද විසම වෙමින් එන පරිණාමය උන්වහන්සේ දේශනා කළා. එදා දෙවියගෙන් ආරම්භ වෙච්ච මේ මිනිස් සමාජයේ අද වෙනකොට විවිධ අතට විකාශනය වෙන පරිණාමය. සමහර කෙනෙක් මිනිස් වෙස්යෙන් ඉන්නවා තිරසනෙක් වෙලා. මිනිස් රූපේන මුර්ගාස්තරම්ති. මිනිස් රූපයෙන් ඉන්න මුර්ගයෝ බවට තිරසන්න බවට පත් වෙලා තියෙනවා. සමහරු පරිවර්තනයේ වෙමින් යනවා මල පෙරේතයන් බවට. සමහර යකුන් යාක්ෂයන් බවට පරිවර්තනය වෙමින් යනවා. සමහරු නැව මනුස්සත්වයේ තුලම තාම රැඳී ඉන්නවා. තව සමහර කෙනෙක් නැවත දේවත්වයට බ්‍රහ්මත්වයට පරිවර්තනය වෙමින් තියෙනවා. පරිණාමයේ තාම ඒ ආකාරයෙන්ම පවතිනවා. ඩාවින්ගේ පරිණාම වාදයේ පරිණාමයේ නැතර වෙලා. සැබෑ න්‍යායක් නම් එකතැන පරිණාමයේ එකතැනකට ඇවිල්ලා නැතර වෙන්නේ ඉඩක් නැහැ. වෙනස් වීම දිගටම වෙන්න ඕන. බුදුදහමේ උගන්වන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්වපු පරිණාමයේ අදත් ඒ ආකාරයෙන් පවතිනවා. ඉතින් මෙන්න මේ බඳු ලෝකය පිළිබඳව උන්වහන්සේගේ අවබෝධය මේ ආකාරයෙන් වුණා. මේකට වඩා උන්වහන්සේගේ අවබෝධයන් පිළිබඳව මොනවටද මොනවා පිළිබඳවද උන්වහන්සේගේ අවබෝධය නොවුනේ කියලා විමසා බැලුවොත් මේ සූත්‍ර පිටකයේ සිසාරා හැම දෙයක් පිළිබඳවම උන්වහන්සේට අවබෝධයක් තිබිලා තියෙනවා. මහමුහුද ගැන කතා කරනකොට උන්වහන්සේ මහමුහුද පිළිබඳව සම්පූර්ණයෙන් දැන අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. ගව පාලනය ගැන කතා කළාම ඒ සූත්‍රවල සඳහන් වෙනවා ගව පාලනය පිළිබඳව උන්වහන්සේ හරි අගේට ගවයන් ඉන්න කෙනෙකුට වඩා මේ ගව පාලනය කරන්න ඕන හැටි උන්වහන්සේ අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. ගොවිතැන කොහොමද කරන්න ඕන කියලා උන්වහන්සේ ගොවිතැන් නොකලට කසී භාරද්වාජ වැනි සූත්‍ර විමසා බැලුව උන්වහන්සේට අවශ්‍ය කරන උපකරණ ටික මොනවද කියලා ඒවා කරන්නේ කොහොමද කියන දැනුම උන්වහන්සේ අවබෝධ කරගෙන සිටි බව පේනවා. ඒ වගේම උන්වහන්සේ දමනය කිරීම පිළිබඳව පිරිස් පාලනය පිළිබඳව පිරිස් කළමනාකරණය පිළිබඳව මොනතරම් අවබෝධයකින් උන්වහන්සේ වැඩ සිටියාද කියලා වැටහෙනවා. තනතුරු දීම උන්වහන්සේගේ පිරිස් පාලනය පිළිබඳව විමසලා බැලුවොත් දිනක් අජාසත් මහ රජතුමා පීතෘ ඝාතකයේ බවට පත් වුණාට පස්සේ කවදාවත් රාත්‍රියේ සුවසේ නිින්ද යන්නේ නැහැ. හැමදාම යන්තම් නිින්ද යාගෙන එනකොට ඒ පියා අර කකුල් පළලා ලුණු ඔබ්බවලා කිහිරි අඟුරු ගොඩේ චිරිචිරි හඬ නැගෙන තුරු ඇවිද්දවමින් වදදී මරා දාන වෙලාවේ පුතා කියලා හඬ නගලක් හඬූ හඬ හැමදාම රාත්‍රියට අජාසත්තට ඇහෙනවා. දියටපත් වෙලා දාදියේ කඳුළු වගුරු වගෙන හැරෙනවා. රාත්‍රිය ගත කරන්න බිම මාරුවේ. එදත් සඳැති රාත්‍රියක් අද කාන්ත එක්කද මම රාත්‍රිය ගත කරන්නේ කවුද ඉන්නේ ශාස්ත්‍රූරයේ ගිහිල්ලා කතා කරන්නේ. ජීවක කියනවා සාමීනි මහරජතුමනි බුදුහාමුදුරුව ළඟ ආසන්නි වැඩ ඉන්නවා. මගේ අඹවණේ ජීවක අඹවණේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. වඩි යමු බුදුහාමුදුරුව දකින්න. බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මගේ අඹ උයන් වැඩ ඉන්නවා. අජාසත් රජුරෝ ජීවක වෙදතුමත් එක්ක දැන් කැලේ අඹවණේට යනවා. මේ දහසක් ඉන්න තැනක් මහා ශබ්ද ගෝසා නැගෙන්නට ඕන. එහෙත් කිසි ශබ්දයක් නැහැ. වනදහනට ඇතුළු වුණා. කිසිම ශබ්දයක් කිමුම් හඬක් කිසි හඬක්වත් ඇහෙන බවක් නැහැ. රජුරවන්ට බියක් දැනෙනවා ජීවක මාව වනාන්තරයට ගෙනල්ලා මරලා රජකම ගන්නවත්. ජීවක මාව මුලාවට පත් කළා නේද ඔබ? නෑ නෑ මහරජ බුදුහාමුදුරු මේ ආසන්නයේ. ඉතින් දහසක් වැඩ ඉන්නවා නම් කෝ ශබ්දයක් කෝ ගෝසාවක්. මහරජ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ශබ්ද කරන අය නෙමේ. අප්පසද්දකාමෝ අප්පසද්ද විනීතෝ අප්පසද්දස්ස වන්නවාති. බුදුහාමුදුරෝ නිශ්ශබ්දතාවයේ ගුණ කියනවා, නිශ්ශබ්දතාවයේ අගය කරනවා, නිශ්ශබ්දතාවයේ ජීවිත පුරුදු කළ කෙනෙක්. ඒ ශ්‍රාවකයොත් එහෙමයි උන්වහන්සේ පුරු කරන්නේ පුරුදු කරන්නේ. එනිසා උන්වහන්සේලා නිහඬයි. ටිකෙන් ටික ලං වෙනකොට අනේ හැම තැනකම භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා, භාවනා කරනවා. තැන තැන පුදුමයක් අනේ මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම තරුණ අය. මේ තරුණ භික්ෂුන් වහන්සේලා කොච්චර නිහඬද, කොච්චර සාන්තද, කොච්චර සංවරද. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෝ කොච්චර හික්මිලාද. අජාසත්තට හිතෙනවා අනේ මගේ පුතා උදේබද්දත් මේ වගේ ශාන්ත වෙනවා නම් සංවර වෙනවා නම් කොච්චර හොඳයි. මේ වගේ ඉක්මනු කෙනෙක් වෙනවා නම් මගේ පුතත් කොච්චර හොඳයිද. බුදුරජාණන් වහන්සේ ආකාරයෙන් පිරිස් දමනය කරලා තිබුණා. කේසී කියන අස්ස දමකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු වෙලාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සාමීනි ඔබ වහන්සේ මා පුදුමයි මේ මිනිස්සු දමනය කරන්නේ. කොහොමද ඔබ වහන්සේ මේ දමනය කරන්නේ? බුදුරජාණන් වහන්සේ අහන ඔබ කොහොමද අත්සයන්ව දමනය කරන්නේ? සාමීනි මං හොඳින් දමනය කරනවා. ආදරෙන් දමනය කරගන්නවා අත්සයන්. එහෙම බැරි වුණොත් මං මද දීලා දඬුවමින් දමනය කරගන්න. හොඳයි කේසි, එහෙමත් බැරි වුණොත්? සාමීනි එහෙමත් බැරි වුණොත් මං හොර රහස මරලා දාන, මට අගෞරවයක් ආව හරි අත්සයෙක් දමනය කරගන්න බැරි වුණා කියලා මරලා දාන. ඉතින් ඔබ වහන්සේ කොහොමද? මාත් කොහොමමයි. හොඳින් බලනවා, බැරි නම් නරකින්, බැරි නම් මරලා දාන. සාමීනි ඔබ වහන්සේගේ දේශනාවට ගැළපෙන්නේ නැනේ මරලා දානවා කියන කතාව. නේ නේ ඔබ කතා කරන මරණය නෙමෙයි මම මේ කියන්නේ. මම කුසලයේ යහපත කියලා දීලා, සුගතිය කියලා දීලා මිනිස්සුන්ව මේ මගේ ශ්‍රාවකයෝ හික්මවන. එහෙම බැරි වුණාම අකුසලයේ, පාපයේ, අපාය ගැන කියලා දීලා හික්මවනවා. ඒ දෙකම ඒ දෙකෙන්ම බැරි නම් මරලා දානවා. ආර්ය විනී මරණය කියලා කියන්නේ අපහැරලා දානවා. එයා හික්මවන්න බැරි කෙනෙක් හැටියට අපහැරලා දානවා. ඒක තමයි මරණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් බොහෝ පිරිස් දමනය කළා. දිය යුතු තනතුරු නිසි අයට උන්වහන්සේ දීවදාල බැවින් උන්වහන්සේ පුද්ගලයන් පිළිබඳව, මනුෂ්‍යයන් පිළිබඳව, సంతාන පිළිබඳව, පැවැත්ම පිළිබඳව කෙබඳු අවබෝධයක් මිනිස් සමාජයේ පිළිබඳව උන්වහන්සේට තිබුණාද කියලා සොයා බලන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව අවබෝධයේ ලෝකයේ පිළිබඳව අවබෝධය. ඊළඟට උන්වහන්සේ ලෝකයේ පිළිබඳව පමණක් නෙමෙයි මේ කාම ලෝකයේ රූප ලෝක අරූප ලෝක පිළිබඳවත් උන්වහන්සේ අවබෝධ කරගෙන ගියා. කාම ලෝක රූප ලෝක අරූප ලෝක සත්ව සංඛාරව කාස ලෝක පිළිබඳවත් උන්වහන්සේ අවබෝධ කරගෙන හිටියා. උන්වහන්සේ ලෝකවලට ඒ භවවලට ගමන් කරන ප්‍රතිපදාවන් පිළිබඳවත් උන්වහන්සේ දැනගෙන හිටියා. ලෝකවත්නා නියාම ධර්ම පසක් පිළිබඳව ලෝකයට උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළා. කම්මචිත්ත බීජේතු නියාමයන් ආදී වශයෙන් උන්වහන්සේ දේශනා කළා. මෙන්න මේ බඳු අවබෝධයෙන් යුක්තයි මගේ පුජානන්ද අපි මේ සල්පයක් උන්වහන්සේගේ අවබෝධයේ පිළිබඳව කතා කිව්වා. උන්වහන්සේගේ චතුරාර්ය සත්‍යයේ අවබෝධය අපි සිත්තයි මේ ලෝකේ තවත් කෙනෙකු නොලැබූ අවබෝධයක් උන්වහන්සේ තුළින් ලෝකයෙන් එතරවන ප්‍රතිපදාවක් උන්වහන්සේ දැන අවබෝධ කරගත්තා. එනිසායි උන්වහන්සේට සම්මා සම්බුද්ධයි සියල්ල අවබෝධ කරගත් උත්තරයන් වහන්සේ කියලා අපි කතා කරන්නේ. ඊළඟට අපි මීට වඩා ඒ සම්මා සම්බුද්ධ ගුණය පිළිබඳව කතා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව විතර කතා කරනවා වෙන වෙලාවක නෙවෙයිගේ ඒ අවබෝධය පිළිබඳව තවදුරටත් කතා කරන්න අවස්ථාවක් උදා කරගනිමු. දැන් ලෝකවිදූ ගුණයත් මා යමක් මතක් කරනවා කියලා පොරොන්දුවක් වුණා. ඒ නිසා ඒ පිළිබඳවත් පුංචියට හෝ යමක් මතක් කරන්නට වෙනවා. කාලය ගිවි ගියත් ලෝකවිදූ ලෝකය දැනගත්තා. මොනවද දැනගත්ත ලෝකය? සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක, ලෝකත්‍රය, කාම රූප අරූප බහත්‍රය, කාම ලෝක රූප ලෝක අරූප ලෝක තුන් ලෝකයක් ගැන ධර්මයේ අපට නිතර හසු වෙනවා කියවෙනවා. මොනවාද පින්වතුනි උන්වහන්සේගේ ලෝකවිදූ ගුණයෙන් කියවෙන ඒ සත්ව සංඛාර අවකාශ කියන ලෝකයේ පිළිබඳව දැනුම? මහ පුදුම දැනුමක් පින්වතුනි, අතිවිශිෂ්ට දැනුමක්. අපි මොහොතක් ඔබට වැටහෙන ආකාරයෙන් මේ පිළිබඳව යමක් කතා කළොත් මොකක්ද අවකාශ ලෝකය කියලා කියන්නේ? අවකාශය කියලා කියනෝ මිහිස් අවකාශයට, හිස් බවට. හිස් බව උන්වහන්සේ ලෝකයේ තියෙන හිස් බව අවබෝධ කළා. මොකක්ද හිස් බව කියලා කියන්නේ? මේ ලෝකයේම මොනවැන්ද නිර්මාණය වෙලා තියෙන්නේ, මොනවද මූල පදාර්ථයන් කියන එක පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගෙන තිබුණා. උන්වහන්සේ මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, සතර මහා ධාතු අවබෝධ කළා. ඒ සතර මහා ධාතුයෙන් හා සතර මහා ධාතු නිසා හටගත් දේ හැර මේ භෞතික ලෝකයේ වෙන කිසිවක් දකින්නට හම්බ වෙන්නේ නැහැ. සියල්ල සතර මහා ධාතුව, සතර මහා ධාතුයෙන් හටගත් දේ. උන්වහන්සේ මෙන්න මේ අවබෝධය ලැබමින් ඒ තුල සත්ව සංඛාර අවකාශ ලෝකය පිළිබඳව විමර්ශනයකදීලා ලෝකිත විශිෂ්ට ඉගැන්වීමක් කළා. පින්වතුනි, මොහොතකට හිතන්න, මේ හැම දෙයකම නිර්මාණය සතර මහා ධාතුවයි. සතර මහා ධාතුව යම් යම් තැනක රාශී භූත වෙනකොට නානාවිද හැඩ සලකුණු දකින්නට ලැබෙනවා. ඒ වගේම වර්ණය, ගන්ධය, රසය, ඕජාව දකින්නට ලැබෙනවා, පෙනෙනවා, හසු වෙනවා. අපි මොහොතකට හිතමු ලෝකයේ තුල මෙන්න මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුව යම් තැනක රාශී වෙනවා නම් ඒකතු වෙච්ච හැම තැනකම යම් වූ හැඩයක් නිර්මාණය වුණා. මුළු ලෝකෙම තුල තියෙන්නේ මෙන්න මේ ටික. හැබැයි අපට ඒ ධාතුව ඒ ලෝකේ අපට පේන්නේ නැහැ. අපි මෙන්න මේ ධාතුව එකතු වෙලා ගොඩනැගෙන එක එක හැඩයට එක එක නම් පෙනව ගත්තා. මේ හැඩයට මේසි කියනවා, මේ හැඩයට වටාපත කියනවා, මේ හැඩයට මිනිස්සෙක් කියනවා, මේ හැඩයට කෝප්පය කියනවා. මේ හැම තැනකම තියෙන්නේ මොකක්ද කියන එක බුදු ඇසට පේනවා. බුදු ඇසට පේනවා මේ හැම තැනකම තියෙන්නේ හිස් බව සතර මහා ධාතුව. සතර මහා ධාතුව හැම තැනකම තියෙන්නේ. මේක වර්ණයේ හැඩය හා විතරයි වෙනස තියෙන්නේ. වර්ණය හා හැඩය වෙනස් වෙන්න වෙන්න අලුතෙන් නම් පනවලා තියෙනවා. පඤ්ඤප්තියක් ගොඩනගලා තියෙනවා. සිතින් යොදාගෙන තියෙනවා මේකට මේ නම, මේකට මේ නම, මේකට මේ නම. මේ හැඩතල දකිනකොට හිතේ අදහසක් උපදිනවා මේ මේක කියලා. සංඛාර ලෝක කියලා කියන්නේ මෙන්න මේකට තමයි පින්වතුනි. ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උගන්වනවා මේ මුළු ලෝකෙම සංඛාර ලෝකයක්. හිතෙන් හදාගත්ත ලෝකයක් කියලා. ලෝකෙ හැම තැනකම තියෙන සතර මහා ධාතුව. සතර මහා ධාතුවට අපි එක එක නම් පනවලා තියෙනවා. අපි ගේ කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් නම් කරන්නේ සම්මතයෙන් ගේ කියලා පනවපු තැන. එතන තියෙන්නේ සතර මහා ධාතුව. ගහ කියලා පනවගත්ත තැන තියෙන්නේ සතර මහා ධාතුව. ගලක් කියලා පනවගත්ත තැන තියෙන්නේ සතර මහා ධාතුව. මිනිස්සයා කියලා පනවගත්ත තැන තියෙන්නේ සතර මහා ධාතුව. යමක් යමක් වේ නම් පනවගත්තේ හැම තැනකම තියෙන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතුවේ වෙනස තියෙන්නේ පෙනෙන හැඩය හා වර්ණයේ වෙනස විතරයි. පෙනෙන හැඩය රාශි වෙච්ච හැඩේ වෙනස් වෙලා තියෙනවා. ධාතුවමයි හැම තැනකම තියෙන්නේ. අපි ගන්න නිදර්ශනයක් තියෙනවා නිතර. එකම මැටි ගුලිය කිසි වටිනාකමක් නැහැ මැටි මැටි නිසා, මැටි මැටි හැටියට පේන නිසා. මැටි ගුලිය ආකෘතිය වෙනස් වෙන්න වෙන්න මැටිගුලිය ආකෘතිය වෙනස් කළාම දැන් හාවිත්ව පේනවා. ඔය මැටිගුලියම තව ටිකක් වෙනස් කළාම මුවිත්ව පේනවා. ඔය මැටිගුලිය ආකෘතිය තව ටිකක් වෙනස් කළොත් ඇතික්ව පේනවා. ඔය මැටිගුලියම තව ටිකක් වෙනස් කළාම කලයක් පෙනේ. ඔය මැටිගුලියම තව ටිකක් වෙනස් කළාම ඇපිලියක් නෑඹිලියක් පෙනේ. ඔය මැටිගුලියම තව ටිකක් වෙනස් කරලා හැඩය වෙනස් කළාම ප්‍රතිමාවක් පෙනේවි. දැන් බලන්න අපට එක එක නමින් හම්බ වුණා යමක්. ඇතෙක් මුවෙක් ගෝණෙක් ඇතිලියක් මුට්ටියක් කලයක් ප්‍රතිමාවක් කියලා. මේ හැම තැනකම තිබුණේ කුමක්ද? මැටි. මැටි වල වෙනස වුණේ හැඩය. හැඩය වෙනස් වෙන්න වෙන්න අපට ලෝකයක් පවතින ලෝකයක් හම්බ වුණා. පවතින ලෝකයක් හම්බුණා කලමුට්ටි වලින් ප්‍රතිමා වලින් ඇත්තු වලින් ඇත්තුන්ගෙන් සිංහයන්ගෙන් මුවන්ගෙන් ගෝනුන්ගෙන් හාවුන්ගෙන් පිරිච්ච ලෝකයක් හම්බ වුණා. දැන් මේ සත්ත්ව ලෝකය හම්බ වුණේ කොතනද? මේ හැම තැනකම තිබුණේ සතර මහා ධාතුව. ඊට අතිරේකව කිසිවක් නැහැ. ධාතුවේ එක එක හැඩයට පනවාගත්ත නම් ගොඩක් තිබුණා. සම්මුතියක් තිබුණා, පඤ්ඤප්තියක් තිබුණා. මේක පැනවීමක් විතරයි. මේ සතර මහා ධාතුවටමයි එක කියයි. මේ සතර මහා ධාතුවට කෝප්පය කියනවා. මේ සතර මහා ධාතුවට වටාපත කියනවා. මේ සතර මහා ධාතුවට මේසි කියනවා. දැන් මේ නම් ටික ඉවත් කළොත් මේ හැම තැනකම තියෙන එකයි ධාතුව. හැම තැනකම තියෙන එකම ධාතුව හැඩයට එක එක හැඩයට එක එක නම. දැන් අපිට නම ඇත්ත වෙලා සත්‍ය වෙහිලා ධාතු ඇත්ත බොරුව සම්මතය නම. එහෙත් දැන් අපිට සම්මතය තමයි ඇත්ත වෙලා තියෙන්නේ. පරමාර්ථයේ යථාර්ථයේ ඇත්ත බොරුවක් වෙලා ඒක වෙහිලා ගිහිල්ලා. මැටි ගොඩේ හාවෙක්ව පේනවා මැටි පේන්නේ. මුවෙක්ව පේනවා මැටි පේන්නේ. ප්‍රතිමාවක් පේනවා මැටි පේන්නේ. මැටි කියන යථාර්ථයේ වෙහිලා ධාතු කියන යථාර්ථයේ වෙහිලා සම්මතයට සම්මතයේ හිතින් හදාගත් එකක් සංඛාර ලෝකය. මෙන්න මේ සංඛාර ලෝකය නිසායි සත්ව ලෝකයක් තිරිසං ප්‍රේතාසුර නිරයේ ඉඳලා භක්ම ලෝකයේ දක්වා අපි ප්‍රතිසන්දියට යන්නේ. නැවත නැවත මේ තුන් ලෝ තලය තුල උත්පත්තියට යන්නේ මෙන්න මේ සංඛාර ලෝකයේ තුල. අපි මුලා වෙන නිසා, පිරවටෙන නිසා. ඔබ මොහොතකට හිතන්න ඔබ රුවන්වැලි සෑය වැඳ පුදාගත් කෙනෙක් නම්, රුවන්වැලි සෑය ළඟට ගිය කෙනෙක් නම්, ඔබට දැන් රුවන්වැලි සෑය පිළිබඳව සිහි කරන්න තියෙන්නේ සංඛාරයක්. සංඛාරයක් දැන් සිතෙන් සිහි කරගන්න පුළුවන්. ඔබව කවදා හරි දවසක අපායට යන්න හරි දිව්‍ය ලෝකෙට යන්න හරි උපකාර වෙන්නේ අර සතර මහා ධාතුයෙන් හටගත්ත භෞතික වස්තුව නෙවෙයි. ඔන්න ඔය හිතේ හටගත්ත සංඛාර ලෝකය. ඔය සංඛාරයට අනුවයි ඔබ කවදා හරි දිව්‍ය ලෝකෙට හෝ අපායට හෝ යන්නේ. ඔබ හිතන්න ඔබට දැන් මරණ මොහොත ආවා. ඔබට මැවිලා පෙනුණා මෙන්න මේ සංඛාරයේ රුවන්වැලි සෑය ආකෘතියේ මේ හැඩය. ඉතින් මවාගත් දේ හම්බ වුණා. ඔබට මේ රුවන්වැලි සෑයේ ආකෘතිය පේනකොට මේ මනෝමය ඡායාව ඉතින් හදාගත් දේ දකිනකොට අනේ මම මේ රුවන්වැලි සෑය වැඳ පුදාගත් අනේද මල් පහන් පූජා කළා නේද වන්දනා කළා භාවනා කළා නේද කියන මේ කුසල ක්‍රියාව සිහි වුණා නම් ඒ මොහොත මරණය වුණා නම් ඔබ කුසලයේ සිහි කරගත් රුවන්වැලි සෑය කියන සංඛාර ලෝකයට සාපේක්ෂව ඒ අනුව ඔබ සුගති ලෝකයේ උප්පත්තිය ලබන සත්ත්ව ලෝකයක උප්පත්තිය ලබන්නෙක් වුණා. හොඳයි ඔය රූපයම ඔය දර්ශනය ඔය සංඛාරය මිතට පේනකොට ඔබට සමහර වෙලාවට පෙනෙන්න පුළුවන් රුවන්වැලි සෑයටත් ගිහිල්ලා සෙරප්පු දෙකක් හොරකම් කරගෙන ආපේට. කබල් දෙක දාලා හොඳ දෙකක් දාගෙන ආපු හැටි මතක් වෙන්න පුළුවන්. දැන් මොකක්ද සිහි කරගත්තේ ඔබ කරගත් අකුසල කර්මයක්. දැන් කුසලයේ අකුසලය සිහි වුණා, කුසලයේ සිහි වුණා මරණයේ මොහොතේ වුණොත් ඔබට හමු වෙන ලෝකේ මොකක්ද? සත්ත්ව ලෝකයක් හම් වෙනවා, දුගතියක්. උපත් ස්ථානයක් හම් වෙනවා, දුගතියක්. දැන් බලන්න ඔබට මට සුගතිය දුගතිය ජීවෙන්නේ අර ධාතුව නිසාද, මේ හිතින් හදාගත්ත ලෝකේ නිසාද? සංඛාර ලෝකයේ තමයි අපිට මවලා දීලා තියෙන්නේ මේ සත්ත්ව ලෝකයට යන්න මාවත. ඔබ යම් දවසක තේරුම් ගත්තොත් මෙන්න මේ අවකාශයේ මේ සැබෑ ධාතුව ඇති තැන හිතෙන් මවාගත්ත මේ සංඛාර ලෝකය අවබෝධ කරගත්තොත් මෙන්න මේ හිතේ මැවෙන ලෝකයේ තුල මුලා නොවි ඉන්න පුරුදු වුණොත් ඔබට පුළුවන් වේවි මේ සත්ත්ව ලෝකයට යන ගමන නතර කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ ගුණය තුල මෙන්න මේ සියල්ල අවබෝධ කරගත්තා. අපි මේ පිළිබඳව නැවත නැවත නිතර මේ කාලය තුලම කතා කළා. මේ ලෝකවිදූ ගුණය කියන කතාව මතු කරගත්තට මේ සිදුවෙන සිදුවීම පිළිබඳව කතා කළා. මෙන්න බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකයේ මේ නැවත සත්ත්ව ප්‍රතිසන්දියට යන්නේ කොතනද? මෙන්නව සංඛාර ලෝකයේ උන්වහන්සේ තේරුම් ගත්ත අවබෝධ කරගත්තස සංඛාර ගොඩනැගෙන්නේ කොහොමද කොතනද කියන ඒ මූලය පිළිබඳව උන්වහන්සේ අවකාශ ලෝකයේ පිළිබඳව කතා කළා. දැන් මොහොතක ඔබ මොහොතකට හිතන්න මේ පෙනෙන ලෝකයේ තුල සම්මතයේ ඉවත් කරලා ලෝකයේ දකින්න පුරුදු වෙන ඔබට මොනවද හම්බ වෙන්නේ? හිස්සු ලෝකයක්. හැම තැනකම ධාතුවක් කර වෙන දෙයක් හම්බ වෙන්නේ නෑ. එහෙමනම් ධාතුවක් පමණක් ඇති ලෝකයක් තුල ඔබට ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ. මේක හොඳ නෑ, අරක හොඳයි කියන දෙයක් නෑ. ඇලෙන්න ගැටෙන්න තැනක් නෑ. මවා ගන්න දෙයක් නෑ. සිහි කරන්න දෙයක් නෑ. එහෙනම් නැවත ප්‍රතිසන්දියකට යන්න ඉඩකුත් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධාතුව හැටියට අවබෝධ කරගත්තනම් මේ සසරෙන් මිදෙන හැටිත් උන්වහන්සේ අවබෝධ කරගෙන ලෝක දේශනා කළා. මෙන්න මේ බඳු අවබෝධයක් පිළිබඳවයි ලෝකවිදූ ගුණය තුළින් අපට උන්වහන්සේ කියාපෑවි. ඉතින් මෙන්න මේ බඳු උත්තම උදාර ගුණවලින් ඔබෙත් මගෙත් බුදු මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ යුක්තයි. ඒ බඳු ගුණ පිරිය ඔබෙත් මගෙත් සාස්තුන් වහන්සේගේ ඒ උත්තම උදාර ගුණ සියයට මතකයට නගාගෙන නිරන්තරව මේ ලෞතුරු ගුණයෙන් අපේ ජීවිත පෝෂණය කරගන්න ඕන. පින්වතුනි, මේ මිනිස් සිරුරේ කිසි වටිනාකමක් නෑ. මහා ගඳ ගහන දුගඳ දුර්ගන්ධයෙන් පිරිච්ච තැනක්. වෙනත් සතෙක් ගත්තොත් ඇතෙක් ගිනම් ගේ දල වටිනවා, ගේ හක්ක වටිනවා, ගේ ඇටකටු ටික වටිනවා, ගේ හැම වටිනවා මරුණට පස්සේ. මුවෙක්ගේ නම් ගේ හැම වටිනවා, ගේ අන්තට්ටුව වටිනවා, ගෝණෙක්ගේ අං ටික හැම වටිනවා, කොටියෙක්ගේ දත් ටික වටිනවා, හැම වටිනවා, නියපොතු ටික වටිනවා. මිනිස්සයාගේ ඔබේ මගේ මොනවද වටින්නේ? මරුණට පස්සේ මොනවද තියාගන්න පුළුවන් ගෙනෙලා? ඉස්චි වටිනාකමක් නෑ. හැබැයි මේ නොවටිනා මිනිස්කය දෙවියන් බබුන් වදින පූජනීය ථූපයක් කරගන්න පුළුවන් නිතර බුදුහාමුදුරුව හදවතේ වැඩ ඉන්නවා නම්. ඔබ නිතර නිතර බුදුහාමුදුරුවන් සිහි කරනවා නම්, නිතර නිතර බුදුගුණ සිහි කරනවා නම්, ඔබේ හදගැබ විහාරයක් වෙනවා. හදගැබ විහාර මන්දිරයක් වෙනවා. අපි සූදානම් වෙන්නට ඕන, අපි පුරුදු වෙන්නට ඕන හදගැබ විහාර මන්දිරයක් බුදු මැදුරක් බවට පත් කරගන්න. ඒ බුදු මැදුරේ බුදුහාමුදුරුවේ හැවතිස්සේ වැඩ ඉන්නවා නම්, ඒක චෛත්‍යයක් වගේ දෙවියන් රක්මයන් වඳින තැනක් වෙනවා, ගරු කරන තැනක් වෙනවා. එනිසා ඔබට පුළුවන් පින්වතුනි, මේ කුණු සිරුර පවා දෙවියන්ගේ ප්‍රඥයන්ගේ මිනිස්යන්ගේ ගෞරවයට ලක් වෙන සිරුරක් බවට පත් කරගන්න බුදුරජාණන් වහන්සේ හදගැබේ වඩාත්වා. එනිසා ඔය හදගැබේ බුදුරජාණන් වහන්සේට ඉඩක් දෙන්න. උන්වහන්සේ නිරන්තරව මේ හදගැබේ වඩාත්වා ගන්න. උන්වහන්සේ සමග ජීවත් වෙන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ සමීපයෙන් ඉන්න බලන්න. ඔබට සාන්තියක් සැනසීමක් ඒ බුදුගුණ බලයෙන් ලැබේවි. ඒ සඳහා ඔබට ඒ අනන්ත බුදුගුණ බලයේ පිහිට මඟ පෙන්වීම ලැබේවා. මේ ජීවිතයේ මේ ලෞතුරු ගුණයෙන් සැනසේවා විලාසවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද දවසේ අපි හැමදෙනා විසින් අද දවස පුරාම සිද්ධ කරගත්ත දම්පැන් පිළිගැන්වීමෙන්, බණ භාවනා වැඩීමෙන්, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා පවත්වමින්, බුද්ධ පූජා, බුද්ධ වන්දනා පවත්වමින්, ධර්ම දේශනා කරමින්, මේ සියලු ආකාරයෙන් අපි හැමෝම රැස් කරගත්ත සියලු පින්කම් අපි හැමදෙනාට ජාති ජරා මරණ ආදී සතර දුක් දේවා ලැබෙන අමා නිර්වාණ සාන්තිය ලබන්නට සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රේත සද්ධර්ම ශ්‍රවණේදී නමා ගන්නට ශක්තිය භාග්‍ය වාසනා වතුනි හේතු වේවා පාරමී වේවා සම්. මතු දිනකලොට බුදුව අමා දහම් මග ලෝකයට පියාපාන ආර්ය මෛත්‍රී නාත නිබ්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මානක උපකාරක දියලු දේව සමෝහයාටත් නිහිත වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් අමා නිවනින් සැනසෙත්වායි දෙවියන්ට සාධිකයන් කියන්න. අද දවසේ උදාර අරමුණු කීපයක් මූලික වුණ ආදරණීය මව්පියන් ඉදිරිපත් කරලයි මේ පින්කම සිද්ධ කළේ. ඒ තමන් තමන්ගේ ආදරණීය මෑණිවරු පියවරු සිහියට මතකයට නගාගෙන, සිතු ඥාති හිතයිසීන් මතකයට නගාගෙන, ඒ අප නමින් දායකත්වයේ පින්වතුන් නමින් මේ පරලෝකයේ මව්පිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දුවා දරුවන් මේ අපි හැමදෙනා නමින් නැසී මේ පරලෝකයේ ඥාති හිතයිසීන් විහාර ගණයේ අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට මේ ගොඩ නගන්නට වේසු මහන්සිය මේ දෙන දායකකාරකාදී හැමතෙද මේ පින් 107ක් වේවා. එන්නේ පරලෝකයේ සියලු ඥාති හිතයිසීන් දෙන සපවත් වේවා, සුවපත් වේවා, වහ වහ මේ දුක් පිරි සංසාර කතරින් මිතර වේවා ආදිතේ. දායකත්වයේ දරුව ඔබටත් මේ සද්ධර්ම දානයේ දුන් ඔබටත් මේ සද්ධර්ම දානයේ ලැබූ ප්‍රතිග්‍රාහක ඔබටත් සද්ධර්මයේ දේශනා කළ මටත් ඔබ අප හැම දෙනාටත් හැදුවැටි ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී සෑම සියලු දෙනාටත් සැපත ශාන්තිය සංවේදී සිල්ල නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවන සිද්ධ වේවා. අපල උපද්‍රව කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගින් වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනින් දින සඵල වේවා වේවා. මේ දුක් පිරිසතර ගමනේ සරණාතුරු නරක ආදී දුකට බය ප්‍රසාදිකාසාදී දුකට නොකමින පාපී දුෂ්ට දුර්ජන ඇසුරෙන් මිදී දෙලෝ දියුණුව සලසා දෙන සුගති මඟ නිවන් මඟ පාදා දෙන සත්පුරු ශාස්ත්‍රයේම ලැබ තව තවත් ධම්ම මඟට කුසල් මඟට පිටපතන් වෙනකොට සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන මහා නිවන් සුව කල් නොවේවා මෙහෙම දෙනා අභිවාදන සීලිත නිච්ඡං මුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දං සීලාලුවන් නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංජ සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාති සමිච්ඡති.